අවකාශයේ පාසල
මේන් අපේ ඉස්කෝලේ
ගමින් නගරේ දූපුතුන්ට දැනුම අරන් ගෙදරට එන
පුංචි අපේ රේඩියෝ ඉස්කෝලේ
රුහුණු ගුරු ගෙදර
අයිබෝන් දේපතේ අද්දාසෙත් ඔබ හමුවන්නට දකුණු පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ පූර්ණ ආශිර්වාදය ඇතිව රුහුණු කුරුගෙදර අවකාශයේ පාසතුලින් අපි ආවා පුරසි අධ්‍යාපන විෂය අවසාන පාඩම ගැටුම් සම්බන්ධයෙන් සාකච්ඡා කරන්න. ප්‍රජාතන්ත්‍රවාදී සමාජය ගැටුම් නිරාකරණය කිරීම. අපි දන්නවා ගැටුම් ඕනෑම සමාජයක ඇතිවන බව දැන් මේ දූල පුතා දැනගත්තා. ගැටුමේ මූලික අවස්ථාව මොකද්ද? මනස. අපේ මනසේ තුල තමයි ගැටුම් ඇති වෙන්නේ. මේ ගැටුම් මනස තුල ඇතිවන ගැටුම අපි සමාජගත කරන අවස්ථා තියෙනවා. ඒ සමාජගත වෙන ගැටුම තමයි දුවේ පුතේ හුඟක් වෙලාවට මේ මහා පරිමාණ යුද්ධ දෙවන ලෝක යුද්ධය පව ඇති වුණේ හිට්ලර්ගේ මනසේ තුන ගැටුම. ඒ මනසේ තුන ගැටුම මහා ලොකු විනාශයක් කරනවා. නමුත් මම පුතාට කිව්වා දුවට කිව්වා ගැටුමෙන් නිර්මාණශීලී සාධනීය ලක්ෂණ තියෙනවා කියලා. මොකද්ද? යම් කිසි ප්‍රශ්නයක් හෝ ප්‍රශ්නාවලියක් විසඳන්න ගැටුම් අපිට උදව් වෙනවා. මම කිව්වා ඔබට ලෝකයේ ඇතුළු විප්ලව ගැන. ෆ්‍රාන්ස්, රුසියන්, ජර්මන්, ජර්මනිය සමාවෙන් ජර්මනිය නෙවෙයි ෆ්‍රාන්ස්, රුසියන්, ඉංග්‍රීසි, ඇමරිකන් සහ චීන. මෙන්න මේ රටවල ඇතුළු විප්ලව ඇති වුණේ ඒ ප්‍රශ්නවලට පාලකයින් විසින් යහපත් ප්‍රචාර නොදැක්වීමම තමයි. ඒ හරහා ජනතාව ඒකරාශී වුණා. ඔවුන් විසඳුම් හොයාගත්තා. ඒ විසඳුම් අපිත් අද වෙනකොට අපිත් භුක්ති විඳිනවා. මම කලින් පාඩමේ කිව්වා. නමුත් අපි බොදුවේ ඒ යහපත් ලක්ෂණ භුක්ති විඳට එතරම් යම්කිසි විනාශයක් සිද්ධ වුණා. ඔබ දන්නවා සාර රජ පරපර විනාශ වුණා. ලුවි රජ පරපර විනාශ වුණා. ඒ වගේ ගැටලු ඇති වුණා. නමුත් අපි වැඩියෙන් ලැබෙන ප්‍රයෝජන ගැන අපි කතා කරා. ඒක තමයි ඒ නමුත් අපි දන්නවා ගැටුම් නිතරම විනාශකාරී. ඒ විනාශකාරී තත්ත්වයෙන් දූල පුතාල මුදව ගන්නත් එක්කම තමයි අපි මේ පාඩම ඉදිරිපත් කරන්නේ. ඒ වගේම 10 පුරසි අධ්‍යාපනයේ පෙළපොතේ 5 පාඩම හැටියට මේ පාඩම යොදාගන්නේ එකක් තමයි ඔබ සමාජගත වෙනවා කවදාහරි. දැන් උ සමාජගත වෙලා ඉන්නේ. නමුත් ඔබ ස්වාධීන තීරණ ගන්න, රැකියාවක් කරන පුද්ගලයෙක් බවටපත් වෙනවා. ඔබ තාත්ත කෙනෙක්, අම්ම කෙනෙක් වේවි. සමහරවිට ඔබ දේශපාලඥයෙක් වේවි. ඒ කොතනට ගියත් ඔබට ගැටුම් निराකරණය කරගන්න බැයි නම් ඔබ සාර්ථක පුද්ගලෙක් නෙවෙයි. එතකොට ඔබට ලොකු වාහන තියෙයි, ලොකු රැකියා කරයි, ලොකු නිවාස, මහල් නිවාස තියෙයි, ලොකු ව්‍යාපාර කරයි. හැබැයි ඔබට ගැටුම් නිවැරදි ආකාරයෙන් කළමනාකරණය කරගන්න බැයි නම්, විසඳගන්න බැරි නම් ඔබ සාර්ථක පුද්ගලෙක් කියලා කියන්න බෑ. සාර්ථක පුද්ගලෙක් කියන්නේ ගැටුම් මගහැර යන පුද්ගලෙක්. ගැටුමට පත්වන්න නැත්නම් ගැටුම් හොයාගෙන යන පුද්ගලයා සාර්ථක පුද්ගලෙක් නෙවෙයි. ඒක හිතේ තියාගෙන මින් පස්සේ ඔබ කටයුතු කරන්න ඕන. මොකද ඔබ ඉන්නේ නව යෝනියේ. නව යෝනිය කියන්නේ ලෝකේ තියෙන දේවල් ගැන ප්‍රශ්න කරන කාලය. එතකොට ඒ නව යෝනියේදී ප්‍රශ්න කරනවා 100%ක් සමාජ සාධාරණ බලාපොරොත්තු වෙනවා. එහෙම ඉෂ්ට වෙයි කියලා හිතනවා. ඒ හරහා ගැටුම් නිර්මාණය කරන ඔබ ඔබේ පවුල තුල, පාසල තුල, සමාජ තුල ගොඩාක් ගැටුම් නිර්මාණය වෙන්නේ ඒ කාරණේ හින්දා. නමුත් ලෝයේ පුතේ මේ සමාජ සංකීර්ණයි. විවිධ පුද්ගලව ජීවත් වෙනවා, විවිධ ආගම්, විවිධ මතවාද තියෙනවා, විවිධ සමාජ කණ්ඩායම් ඉන්නවා. එහෙනම් මේ සමාජයේ හැම විටම සාධාරණ වෙන්නේ නැහැ. එන සාධාරණ නොවන සමාජයක අපි ගැටුම් හදාගන්න ගියොත් අපිට හැම කල්ම ජීවත් වෙන්නේ ගැටුම් සමග හිතේ සතුට සහ සාමය නැති වෙනවා. ඒකින්දා අපි උත්සාහ කරමු ගැටුම් නැතුව ජීවත් වෙන්න. එහෙනම් දුවේ පුතේ, අපි කලින් දවසේ කතා කරේ ගැටුම් ඇති වෙන බලපාන හේතු, ගැටුම් වලට මූල වෙන හේතු, ගැටුම් ඇයි ඇති වෙන්නේ, ඒවයි කාරණා ගැන. අපි අද කතා කරන ගැටුම් වර්ග ගැන. දැන් ගැටුමක් කියුවහම හැම දෙයක්ම එකම ගැටුමක් නෙවෙයි. ඒ ගැටුම් වලට බලපාන විවිධ හේතු, විවිධ සාධක තියෙනවා. එතකොට ගැටුම් වර්ග අධ්‍යයනය කරනකොට මෙන්න මේ සාධක අපිට අඳුර ගන්න පුළුවන් වෙනවන. මේ ගැටුම් වර්ග ප්‍රධාන වශයෙන්ම කොටස් දෙකකට වෙන් කරනවා පුතේ. එකක් තමයි අභ්‍යන්තර ගැටුම්. අනිත් එක තමයි අන්තර්ජාතිය ගැටුම්. තැන් ඔබ අභ්‍යන්තර ගැටුම් කම ඔබ දන්නවා. ඒ රට තුළේ සමාජය තුළ පැළපදියම් වෙන ගොඩ ගැහෙන සමාජයේ ඇතිවන ගැටුම්. අන්තර්ජාතික ගැටුම් බවට පත්වෙන්නේ ලෝකයේ අනෙකුත් රටවා සමාග ඇති කරගන්න ගැටුම්. අපිට එක වෙන්න මෙහෙම දකින්න පුළුවන්. පුජ්‍යල ගැටුම්, පුජ්‍යලින් දෙදෙනෙකු අතර ඇතිවන ගැටුම්, පවුල් තුළ ඇතිවන ගැටුම්, පුජ්‍යල කණ්ඩායම් අතර ඇතිවන ගැටුම්, රාජ්‍යයක් තුළ ඇතිවන ගැටුම්, රාජ්‍යෙන් හෝ රාජ්‍ය දෙකක් අතර ඇතිවන ගැටුම් සහ රටවල් කිහිපයක් අතර ඇතිවන ගැටුම් හැටියට අපිට මෙන්න මේ කාරණාව හඳුනගන්න පුළුවන්. පුජ්‍යල ගැටුම් මේක එකිනෙක සම්බන්ධ වෙන කාරණා පුතේ දුවේ. පුජ්‍යල ගැටුම් කියන්නේ පුජ්‍යල අභ්‍යන්තර හා බාහිර හේතු නිසා පුජ්‍යලාතුර නිර්මාණ ගැටුම්. එකෙන්ට පුළුවන්ගේ බාහිර හේතුහින්ද සමහර විට පවුල තුළ ඇතිවන ගැටුම් ඒවත් තමන්ගේ ගැටුම් බවට පත් වෙනවා. ඊට පස්සේ අභ්‍යන්තර ඒවා. ඒතර බාහිර හේතුහින්ද සමාජය තුළ ගැටුම් ඇති වෙන්න පුළුවන්. සමාජය යනකොට සමාජයට යාළු මිත්‍රයින් මොනාරි කිව්වොතින් ගැටුමක් නිර්මාණය වෙනවා. අපි සංකීර්ණව ගත්තත් ඒක කරන්න තමයි සිද්ධ වෙන්නේ. එතකොට ඒවා පුජ්‍යල ගැටුම්. ඒතර පුජ්‍යලින් දෙදෙනෙකු අතර ඇතිවන ගැටුම්. දැන් සමාජයේ සමාජය කියන්නේ එක පුජ්‍යලයකට වඩා පුජ්‍යලින් රාශියක එකතුවක්. මෙන්න මේ පුජ්‍යලින් දෙදෙනෙකු අතර විවිධ අදහස්, ආකල්ප, පරස්පරතා හේතු නිසා ගැටුම් ඇති වෙනවා. අදහස් දැන් මම හිතන දේ නෙවෙයි තවත් කෙනෙක් හිතන්නේ. තවත් කෙනෙක් වෙනත් ක්‍රමයක් හිතයි. එතකොට මොකද වෙන්නේ? අපේ මතය ස්ථිර කරන්න ගියාම ගැටුමක් නිර්මාණය වෙනවා. අනිත් කාරණේ තමයි ආකල්ප. ආකල්ප කියන පුතේ අපි හිතන පතන විදිහ යම් යම් දේවල් ගැන. ඒ හරහා ගැටුම් නිර්මාණය වෙනවා. පරස්පරතා. එතන වෙනස්කම්. ඒ හරහා ගැටුම් නිර්මාණය වෙනවා. හැබැයි ඒවා අඳුරගත්තොත් අපිට ගැටුමක් නැතුව ජීවත් වෙන්න පුළුවන්. ඊට පස්සේ පවුල තුළ ඇතිවන ගැටුම්. ඒක නම් අපට සමීප අත්දැකීමක් නේද? පවුල තුළ ඇතිවන ගැටුම්. කියන්නේ අඹු සැමි සම්බන්ධතා ගැටුම්. අම්මයි තාත්තගේ අතර ඇතිවන ගැටුම්. එතන මව්පිය ගැටුම්. දැන් අඹු සැමි කියන්නේ ඒ පුරුෂයා සහ කාන්තාවගේ ඇතිවන ගැටුම්. එතන මව්පිය ගැටුම් කියන්නේ අම්මා තාත්තා ඕගොල්ලෝ හරහා දකින මව සහ පියා ඒ හරහා ඇතිවන ගැටුම්. දූ දරු අතර ගැටුම්. දූලා සහ දරු ඒ හැම දෙනාම අතර ගැටෙන ගැටුම්. දූ දරුව දෙමාපියොත් එක්ක හදාගන්න ගැටුම් නේද? ඒක තමයි පවුලතෝ දැක පැනනගින ගැටුම්. ඊට පස්සේ අපිට හම්බෙන දේ මේ පුජ්‍යල කණ්ඩායම් අතර ගැටුම් තියෙනවා. මොනවද? වාර්ගික, ආගමික, කුල සාධකය, ගෝත්‍ර අතර විවිධ ගැටුම්, විවිධ පරස්පරතා, මතභේද නිසා ඇතිවන ගැටුම්. හැබැයි පුජ්‍යල කණ්ඩායම් කියන ප්‍රතිස සංකීර්ණ සමාජ ඒකකයක් වෙනවනේ. විවිධ පුජ්‍යල ඉන්න මෙතන. මේ විවිධ පුජ්‍යලින් අතර විවිධ ජන වර්ග ඉන්න පුළුවන්. නේද? අපි බහුසංස්කෘතික සමාජයක්නේ. ලෝකේ වැඩිපුරම දැන් තියෙන්නේ බහුසංස්කෘතික සමාජය. ලෝකෙම හිතන්නේ 100%ක්ම ගත්තොතින් මේ ගෝලීයකරණයත් එක්ක මේක බහුසංස්කෘතික සමාජයක් බවට පත් වෙලා තියෙනවා. ඒතර බහුසංස්කෘතික සමාජ හරි හොඳයි අපිට ජීවත් වෙන්න නේද? ඒක සංස්කෘතික සමාජ දැන් ලෝකේ නැහැ. ගෝලීයකරණයේ ප්‍රතිඵලයක්. ඒතර ගෝලීයකර ප්‍රතිඵලයත් එක්ක මේ බහුසංස්කෘතික සමාජ බිහි වෙනකොට විවිධ ජන වර්ග අපිට දකින්න හම්බ වෙනවා. අපිට හම්බ වෙනවා. අපිට මුණ ගැහෙනවා. අපි කතා බහ කරනවා. එතකොට ඒගොල්ලන්ගේ ඇදහිලි, භාෂා, ආගම්, ඇඳුම් පැළඳුම්, සිතුම් පැතුම් මේ හැම දෙයක්ම විවිධයි. වෙනස්. එහෙනම් අපි අතේ ගැටුම් හදාගන්නවද? ගැටුම් හදාන්න හොඳ නැහැ. ගැටුමක් වුණාම ඒක ලොකු ප්‍රශ්න බවට පත් වෙනවා. එහෙම ප්‍රශ්න ලෝකේ ඇති වෙලා තියෙනවා. සමහර යුද්ධවලට ප්‍රධාන යුද්ධ දෙකක් පළවෙනිසා දෙවන ලෝක යුද්ධය දෙවන ලෝක යුද්ධයේදී බලපෑවෙත් ඔය වගේ විවිධ ගැටලු. ඒකෙන්ද ඒක සංකීර්ණ ක්‍රියාවලියක්. ආගමික ගැටුම්. විවිධ ආගම් තියෙනවා පුතේ ලෝකේ. අපිටත් විවිධ ආගම් තියෙනවා නේද? ඒතකොට මේ විවිධ ආගම්වල ඇදහිලි, ආගමික ශාස්ත්‍රවරයන් දේශනා කරපු දේවල්, සමහර ක්‍රියාකාරකම් වෙනස්. හැබැයි හැම ආගමක මූලික දේ මොකද්ද? ලෝකයට සාමය ගෙනීම, යහපත ඇති කිරීම. අන්න ඒ මූලික පරමාර්ථය හිතේ තියාගෙන තමයි ආගම් ව්‍යාප්ත වෙන්නේ. ආගම් අදහන්නේ. අපිත් ඒ ආගම්වල ඒ මූලික අදහස හිතේ තියාගෙන තමයි අදහන්න ඕනේ. එතකොටම අපි හිතමු අපේ ආගම් බෞද්ධ නම් වෙනත් ආගම් වලට අපි ඒ ගෞරවය දෙන්න ඕන. අනිත් ආගමනොත් එහෙමයි. ඉස්ලාමයේ අනිත් ආගමකට ගෞරව දෙන්න ඕන. එතකොට Hindu ආගම අනිත් ආගමකට ගෞරව කරන්න ඕන. ක්‍රිස්තියානි ආගම අනිත් ආගම් වලට ඒ ගෞරවය දෙන්න ඕන. එතකොට තමයි මේ සමාජය සුන්දර සමාජයක් වෙන්නේ. ඊට පස්සේ දුවේ පුතේ රාජ්‍යන් තුල ගැටුම් ඇති වෙනවා. රාජ්‍යක් හෝ රාජ්‍ය දෙකක් අතර ගැටුම් ඇති වෙනවා. රටවල් කීපයක් අතර ගැටුම් ඇති වෙනවා. අපි ඒවත් අර පොඩ්ඩක් පස්සට ගිහලා බලමු. ඊට පස්සේ අභ්‍යන්තර ගැටුම් වර්ග දෙකක් ගැන කතා කරා. අභ්‍යන්තර ගැටුම් සහ අන්තර්ජාතීය ගැටුම්. අභ්‍යන්තර ගැටුම් කියන්නේ යම් කිසි පවුලක හෝ රටක ජීවත්වන ජනතාව ඇති තුළ ඇතිවන පුද්ගල හෝ සමාජීය ගැටුම්. ඒවා අභ්‍යන්තර ගැටුම් කියලා කියන්න පුළුවන්. යම් කිසි රටක ජීවත්වන ජනතාව තුළ දැකිය හැකි පුද්ගල ගැටුම් හා සමාජීය ගැටුම් තමයි මෙන්න මේ කාරණයට වැදගත් වෙන්නේ. හැබැයි මේ අභ්‍යන්තර ගැටුම් අපිට සාර්ව ගැටුම් සහ සූක්ෂම ගැටුම් කියලා වෙන් කරගන්න පුළුවන්. සාර්ව ගැටුම් කියන්නේ ජාතික මට්ටමේ ගැටුම්. ජන වර්ග, ආගම්, වෘත්තීය සමිති හදාගන්න අරගල රජයන් සමග. එතකොට ඒවා සාර්ව ගැටුම්. සූක්ෂම ගැටුම් කියන්නේ පුද්ගලයින් සහ පුද්ගලයන් පුද්ගලයින් පුද්ගලයා තුළ පුද්ගලයින් අතර සහ පවුල අතර ඇතිවන ගැටුම්. ඒක මානසික ගැටුම් වෙන්න පුළුවන්, ආත්මික ගැටුම් වෙන්න පුළුවන් සහ අර ගෘහස්ත ප්‍රචණ්ඩත්වය, ඉඩම් මාරවුල් වගේ දේවල්. එසිය පවුල තුළ ඇතිවන ගැටුම්. එතකොට අන්තර්ජාතික ගැටුම් කියන්නේ ප්‍රධාන කොටස් දෙකයි. එකක් තමයි මතවාදී ගැටුම් සහ යුදමය ගැටුම්. දැන් මතවාදී ගැටුම් කියන්නේ සමාජ ආර්ථික වශයෙන් පවතින මතවාදී ගැටුම්. ඒ සමාජවාදී ධනවාදී ගැටුම් ඒ වගේ දේවල්. එතකොට බටහිර හා පෙරදිග සංස්කෘතීන් අතර ගැටුම්, බටහිර ක්‍රිස්තියානි හා මැදපෙරදිග ඉස්ලාම් ආගම අතර තියෙන ගැටුම් කියනවා මතවාදී ගැටුම්. සම්පත් නාතික ප්‍රතිලාභ, එතකොට බලශක්තිය වගේ ගැටලු හින්දා ගැටුම් ඇති වෙනවා අන්තර්ජාතික වශයෙන්. ඒ යුද්ධමය ගැටුම් අවසාන ප්‍රතිඵලය යුද්ධය. ඒක හරිම විනාශකාරී බිහිසුණු සිද්ධියක්. ඔබ හොඳටම දන්නවා මේ පළවෙනි සහ දෙවන ලෝක යුද්ධය. දැන් පළවෙනි සහ දෙවන ලෝක යුද්ධය කියන්නේ ලෝකයට ලොකු හානියක් කරපු යුද්ධ දෙකක්. එතන මේ යුද්ධමය ගැටුම් වල අවසානය අතිශයින් විනාශකාරී. ඉතින් මේ හරහා යුද්ධයක් කරා යන්න සමහරට මේක බලපාන්නේ අර මානසිකව ඇති වෙච්ච ගැටුමක අවසාන ප්‍රතිඵලය වෙන්න පුළුවන්. ඉතින් දුවේ පුතේ මේ එක්සත් ජාතික සංවිධානය පිහිටුවෙත් මෙන්න මේ කාරණය මුල් කරගෙන ලෝක සාමය ඇති කරගන්න. නමුත් එක්සත් ජාතීන්ගේ සංවිධානය තවත් යුද්ධයක් ඇති වෙන අවස්ථා නැවැත්තුවට රටවල් අතර යුද්ධ ඇති වෙලා තියෙනවා. ජාත්‍යන්තර යුද්ධ පළවෙනි සහ දෙවන ලෝක යුද්ධෙන් අතර වුණාට රටවල් අතර යුද්ධ ඇති වෙලා තියෙනවා. එකක් තමයි ඉන්දු පාකිස්තාන ඒ රටවල් දෙක ඇති වෙන යුද්ධ දේශ සීමා සම්බන්ධයෙන්. අප්ගනිස්තානය, ලිබියාව හා රටවල් යුරෝපය හා ඇමරිකාව මුල් කරගෙන අප්ගනිස්තානය ලිබියාවට ඇති කර ගැටුම්. එතකොට ඊශ්‍රායල් සහ පලස්තීන අතර ගැටුම්, මෙන්තන ඊශ්‍රායල් සහ පලස්තීන අතර ගැටුම් මේ මෑතකත් අපිට අත්දකින්න ලැබුණා. එතෙන්දී පලස්තීනය සහ ඊශ්‍රායලෙන් නිතරම ගාසා තීරය වෙනුවෙන් සටන් කරන අවස්ථා. මේ හුඟක් දේවල් දේශ සීමා සම්බන්ධ ගැටුම්. එතකොට ලිබියාව ගැටව සම්බන්ධයෙන් ගැටුම් හදාගන්නේ අර තෙල් සම්පත සම්බන්ධ ගැටුම්. මොකද තෙල් සම්පත ලෝකයේ සීගෙන් අඩුවෙන් පවතිනවා. එතකොට රටවල් වලට විශේෂයෙන් දියුණු රටවලට මේ තෙල් සම්පත අත්‍යවශ්‍ය සාධකයක්. එතන මේ සාධකය Tamanට ලබා ගන්නවම ඒ රටවල අභ්‍යන්තර ගැටුම් ඇති කරලා වුන් කරන්නේ ඒ සඳහා Tamanට මැදිහත් විය හැකි යම්කිසි සීමාවකට යන්න උත්සාහ කරනවා. ඊට පස්සේ ගැටුම් ඇතිවන මූල අපි දකිනවා. මොනවද මේ ගැටුම් ඇතිවන මූල? එකක් තමයි දුවේ පුතේ වාරිකත්වය. වාරිකත්වය කියන්නේ කුලය, ගෝත්‍ර සහ මතවාද, කායික ස්වභාව සහ සමාජ ස්තර. ඒව තමයි වාරිකත්වය කියන්නේ. ඒ ගැටුම් ඇතිවන එක මූලයක්. අනිත් මූලය තමයි දේශපාලන. මූලය දේශ සීමා අරගල බල ව්‍යාප්තිය ඒ වගේ දේවල්. අනිත් කාරණේ තමයි සමාජ ආර්ථික තත්ත්ව. කියන්නේ දුප්පත්කම නැත්නම් දරිද්‍රතාවය ඉතියෝපියාව සෝමාලියා වගේ රටවල් දරිද්‍රතාවය. අනිත් තමයි වෙන්ඩ පොළ ආර්ථික සම්බාධක. සම්පත් වල විෂමතාවය විශේෂයෙන්ම තෙල් අර්බුදය සම්බන්ධයෙන් මැදපෙරදිගත් එක තියෙන ගැටලු. ඒව සමාජ ආර්ථික තත්ත්ව. අනිත් එක ආගම මතවාද, නිකාය ભેද. එතකොට ආගම් යුද්ධ, ඔය කුරුස යුද්ධ ගැන දූල පුතාලා 11 ඉතිහාසයේ දන්නවා. කොන්ස්ටන්ටිනෝපස් යටත් නගරය මුල් කරගෙන ඇතිවන කුරුස යුද්ධේ ඒ වගේ දේවල්. මෙන්න මේ ගැටුම් නිසා වෙන්නේ මොකද? සමාජයේ හානියට ලක් වෙනවා. හැබැයි ගැටුම් निराකරණය කිරීමේ ක්‍රම ගොඩක් තියෙනවා. මොනවද ක්‍රම? ක්‍රම තියෙනවා 8ක් විතර. ඒ ගැටුමක් ඇති වුනහම ඒ රට, ඒ පුද්ගලින්, පුද්ගලගේ ස්වභාවය අනුව අපිට මේක निराකරණය කරගන්න පුළුවන්. එකක් තමයි සාකච්ඡා කිරීම. ගැටුම් ගැන සාකච්ඡා කරනවා. මං ඒවා එම කාරණා ගැන සරලව දැනට කියලා ඊළඟ දවසේදී පුතා දුලට ඒක පැහැදිලි කරන්නම් කොහොමද මේක කරන්නේ කියලා. ඒක තමයි සාකච්ඡා කිරීම. අනිත් කාරණේ තමයි සහමන්ත්‍රණය හා කේවල් කිරීම. සහමන්ත්‍රණය හා කේවල් කිරීම. දැන් තුන්වෙනි කාරණේ තමයි මැදිහත්කරණය. තව කෙනෙක් මැදිහත් වෙනවා ගැටුමට. හතර සමතකරණය. සමතකරණය. පහ බේරුම් කිරීම. හය විනිසීම. විනිසීම. මේක ගැන බොහොම සාම්ප්‍රදායික ක්‍රමයක්. උසාවිය හරහා අපිට ඇතිවන ගැටුම් විසඳා ගැනීම. හත එඟගත්වයක් ගොඩ නැගීම. ඒ පුද්ගලයන් අතර. අට අවසාන ගැටලු නිරාකරණය කිරීමේ ක්‍රම තමයි උපදේශනය. උපදේශනය මම හිතන්නේ හැම පාසලකම හැම ගුරුවරයෙක්ම මේ කාරණය ඉතාම සාර්ථකව කරනවා. ඉතින් දුවේ පුතේ මෙන්න මේ කාරණා ටික තමයි අපිට ගැටුම් සම්බන්ධයෙන් දැනට අධ්‍යයනය කරන්න තියෙන්නේ. ඊට පස්සේ අපි ඊළඟ දවසේදී ගැටුම් අධ්‍යයනය කිරීමේදී අර මේ ගැටුම් निराකරණය කර ක්‍රම ගැනත් මම දූල පුතාලත් එක්ක කතා කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ අරුණහම ගැටුම් නැති සමාජයක කොයිතරම් දුරට මිනිස්සුන්ට මේ සතුටින් ජීවත් වෙන්න පුළුවන්ද? කොයිතරම් දුරට රටේ මිනිස්සු තමන්ගේ ජීවිතය ගත කරනවද කියලා අපිට හඳුනගන්න පුළුවන්. හුඟක් වෙලාවට දුවේ පුතේ ගැටුම් ඇති වෙන්නේ මේ තුන්වෙනි ලෝකේ රටවල්වල තමයි. අපිත් ඇති වෙන්නේ ඒකට නේද? ආසියානු කලාපේ ගත්තාම දකුණු ආසියානු කලාපේ ගැටුම් වැඩි. රටවල් අතර ඇතිවන ගැටුම්, රටවල් අභ්‍යන්තරයේ ඇතිවන ගැටුම්, කුලය, වාරිකත්වය, දේශපාලනය, ඒ වගේ බලාරගල මේවා දකින්න පුළුවන්. ඉතින් මේ හැම දෙයකටම අපි උත්තරයක් සොයා ගන්න ඕන. නැත්තම් මේ ගැටුම් එක තමයි අපිට හැම කාලෙකම ජීවත් වෙන්න තියෙන්නේ. මේ ගැටුම් කියන්නේ මම කිව්වා උපතූල පුතාට ගැටුම් නිතරම විනාශකාරී. හැබැයි ගැටුමේ සාධනී ලක්ෂණ තියෙනවා. යම්කිසි ප්‍රශ්නයක් හෝ ප්‍රශ්නාවලියක් අපිට හඳුනා ගන්න පුළුවන්, ඒ හරහා විසඳුම් හොයා ගන්න පුළුවන්. මෙන්න මේ කාරණාත් එක්ක අපි දන්නවා, අපි අත්දැකලා තියෙනවා ගැටුම් මොන වගේද කියලා. එතනම් පුතාටත් පැහැදිලි කිරීමක් කරන්නම්. ගැටුම් වර්ග දෙකයි, අභ්‍යන්තර ගැටුම් සහ අන්තර්ජාතික ගැටුම්. දැන් කරන්නේ අභ්‍යන්තර ගැටුම් කියන්නේ රට තුළ ඇතිවන ගැටුම්, පවුල් තුළ ඇතිවන ගැටුම්. අන්තර්ජාතික කියන්නේ රටවල් රටවල් අතර ඇතිවන ගැටුම්. මේ ගැටුම් පුජ්‍යල ගැටුම් වෙන්න පුළුවන්, පුජ්‍යලින් අතර ගැටුම් වෙන්න පුළුවන්, පවුල තුළ වෙන්න පුළුවන්, කණ්ඩායම් අතර වෙන්න පුළුවන්, රාජ්‍යයන් තුළ වෙන්න පුළුවන්, රාජ්‍යයක් හෝ රාජ්‍ය දෙකක් අතර වෙන්න පුළුවන්, සහ රටවල් කිහිපයක් අතර නැත්නම් රාජ්‍යයන් කිහිපයක් අතර වෙන්න පුළුවන්. හොඳම දාන තමයි පළවෙනි ලෝක යුද්ධය සහ දෙවන ලෝක යුද්ධය. අපි තාම වාසනාවන්තයි. පළවෙනි ලෝක දෙවන ලෝක යුද්ධයෙන් පස්සේ තාමත් ලෝක යුද්ධ මට්ටමට අපි ගිහිල්ලා නැහැ. විනාශකාරී ඒ මට්ටමට ගිහිල්ලා නැහැ. හැබැයි දූල පුතාට මම කියනවා මේ දවස්වල ක්‍රියාත්මක වෙන්නේ තුන්වන ලෝක යුද්ධයක් වගේ දෙයක් තමයි. COVID-19 වසංගතය, දැන් ඩෙල්ටා ප්‍රබන්ධය ශීඝ්‍රයෙන් ලංකාව ව්‍යාප්ත වෙනවා සහ ලෝකේ ව්‍යාප්ත වෙනවා. ඒ හරහා මේ වන විට මිනිසුන් මැරිලා තියෙනවා 142,000කට වැඩියෙන්. කියන්නේ ලෝක යුද්ධවලදී ඒ තරම් විනාශ වෙලා නැහැ මිනිස් ජීවිත. හැබැයි භෞතික සම්පත් විනාශ වෙලා තියෙනවා. නගර විනාශ කරලා තියෙනවා. නාගසාකි, හිරෝෂිමා සම්පූර්ණයෙන්ම විනාශ කරලා තියෙනවා. ඒ හරහා ඔබට පුළුවන් මේකේ භයානකම තේරුම් ගන්න. ඒතකොට අභ්‍යන්තර යුද්ධ. ඒතකොට තේ අන්තර්ජාතික ගැටුම්. අභ්‍යන්තර ගැටුම්. ඒතකොට මෙන්න මේ හරහා ඔබට පුළුවන් ඔබට සමාජයේ ජීවත් වීමේදී යම් යම් ප්‍රතිරෝධතා තියෙනවා නම් ඒවා පාලනය කරගෙන කටයුතු කරන්න. ඒ වගේම තමයි පුතේ ගැටුම් ඇතිවන මූල ගැනත් මම කතා කරා. ඊට පස්සේ අපි කතා කරන්නේ ගැටුම් නිරාකරණය කිරීමේ ක්‍රම. එහෙනම් දුවේ පුතේ අදට මම සමුගන්නම් නැවත දවසක හමුවන බලාපොරොත්තුෙන් අපිට පූර්ණ දායකත්වය දකුණු පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව සහ රුහුණු ගුරු ගෙදර අවකාශයේ පාසල් තුළින් තමයි මේ ලැබෙන්නේ. මේ දවස්වල මේ කාරණා ගැන කතා කරන්න මේ ගැටුම් ඔබ නිරාකරණය කරගන්න, ඔබට ඇතිවන ගැටුම් පාලනය කරගන්න. ඒ හරහා ඔබ අනාගතයේ යහපත් පුරවැසියෙක් බවට පත් වෙන්න. නැවත දවසක හමුවන බලාපොරොත්තුෙන් මම ඔබගෙන් සමුගන්නවා. ඔබ සමට සුබ අනාගතයක් ආයුබෝවන්.
රුහුණු ගුරු ගෙදර සම්බන්ධව ඔබට මතුවන ගැටලු සහ ඔබේ අදහස් පළ කිරීමට දැන් SMS සේවාවක් සක්‍රියයි. පුරවැසි අධ්‍යාපන විෂයට අදාළ පාඩම පිළිබඳව ඔබට ගැටලුවක් වේ නම් CIV හිස්තැනක්, QU හිස්තැනක් ප්‍රශ්නය පැහැදිලිව සහ සරලව සඳහන් කොට ඉංග්‍රීසි අකුරෙන්, වෙනත් ආකාරයකින් කියන්නේ නම් සිංග්ලිෂ් හෝ ටැංග්ලිෂ්. සිංග්ලිෂ් හෝ ටැංග්ලිෂ් වලින් ලියා 0.7.0.481.488 0.7.0.481.488 SMS කරන්න. ඔබට යම් අදහසක් හෝ යෝජනාවක් හෝ ඉදිරිපත් කරන්නට තිබේ නම් ඔබ කළ යුත්තේ ඉහත Q අක්ෂරය වෙනුවට C අක්ෂරය යෙදීමයි.